අයිබුවන් ඔබ සියලුම දෙනාට අදත් ආර්ථික විමර්ශන තුළින් තවත් ඔබට වැදගත් වන කාරණාවක් කතාබහ කරන්න බලාපොරොත්තුවෙන් තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. මැතිවරණයත් සමග සමගාමීව ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය පිළිබඳව ඇහුණු ප්‍රධානතම කාරණාව පිළිබඳව තමයි අපි ගිය සතියේදී අවධානය යොමු කළේ. ට්‍රිපල් ඒ නයදර්ශකය පවත්වාගෙන යාම පිළිබඳව ඔබට මේ කතාව මඟහැරුණා නම් අපගේ වෙබ් අඩවියට යන්න sbs.com.au/sinhalese. ඊට පස්සේ වෙබ් අඩවියේ උඩින්ම තියෙනවා අපවත් සහ විශේෂාංග කියලා. එතනට ඔබ ක්ලික් කරොතින් ඔබට පුළුවන් පසුගිය විශේෂාංගවලට ගිහිල්ලා අපගේ ගිය සතියේ ආර්ථික විමර්ශන විශේෂාංගයෙන් ඔස්ට්‍රේලියාවේ මේ ට්‍රිපල් ඒ නායදර්ශකය කියලා කියන්නේ මොකක්ද, ට්‍රිපල් ඒ රේටින් කියලා කියන්නේ මොකක්ද කියන කාරණාව සම්බන්ධයෙන් ඇත්ත තතුවිත්ති දැනගන්න. අපි අද දවසේදී මේ ඡන්දයටත් කලින් මෙඳම් මැහුණු තවත් විශේෂිත කතාබහක් පිළිබඳව තමයි අවධානය යොමු කරන්නේ. ඒ තමයි මධ්‍යම බැංකුවේ මුදල් අනුපාතය 1.75% දක්වා අඩුවීමේ කාරණාව පිළිබඳව. මේ තත්ත්වය නිසා පාරිභෝගික ජනතාවට ඇත්වෙන වාසිය මොකක්ද, බැංකු පද්ධතියට අත්වෙන වාසිය අවාසි මොනවද, ඒ හරහා ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයට මේක දැනෙන්නේ කොහොමද, ඉදිරියේදී මේ තත්ත්වය තවත් පල්ලෙහාට ඒවිද, එතකොට රිසර්ව් බැංකේ එහෙමත් නැත්නම් මධ්‍යම බැංකුවේ මුදල් අනුපාතය 1.75 ට්‍රිපල් ඒ නායදර්ශකය පවත්වාගෙන යාමට යම් කිසි ආකාරයක බලපෑමක් තියෙනවද, මේ හැම කරුණක්ම එකිනෙකට සම්බන්ධයි. අපි ඒ නිසා ඒ සම්බන්ධව විශේෂයෙන් අද දවසේදී අවධානය යොමු කරනවා. අද සාකච්ඡාවට ගිය සතියේ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ මෙල්බර්න්හි වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර හා මූල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රංජිත් තේරනායක මහතා. අයිබෝන් රංජිත් මහතා.
අයිබෝන් දිලුක්ෂි.
හොඳයි, එහෙමනම් මම මුලින්ම අපේ අසන්නන්ගේ මතකය අවදි කරන්න කැමතියි. අපි මේ මධ්‍යම බැංකුවේ මුදල් අනුපාතය විටින් විට අඩු වෙනකොට මේ සම්බන්ධව ටිකක් කතා බහ කළා. 2.75 සිට 2.5 බිඳුව දක්වා අඩු වෙනකොට අපි කතා බහ කළා. ඒක 2.25 වෙනකොට ආයෙත් කතා කළා. ඒක 2 වෙනකොට ආයෙත් කතා කළා. දැන් 2.75 වෙනකොට අපි නැවත වතාවක් අවධානය යොමු කරනවා වත්මන් ආර්ථික තත්ත්වයත් එක්ක, විශේෂයෙන්ම ට්‍රිපල් ඒ නායදර්ශකයත් එක්ක ඒ සම්බන්ධව ඇති වෙන තත්ත්වයත් ගලපමින් තමයි අපි මේ කතාව කරන්නේ. නමුත් නැවත වතාවක් අපේ ආදරණීය ශ්‍රාවකයන්ට මතක අවදි කිරීමක් කරන්නත් එක්ක මධ්‍යම බැංකුවේ මුදල් අනුපාතය කියලා කියන්නේ මොකක්ද කියන කාරණාව මුලින්ම විග්‍රහ කරගන්න. අතන මොකද මේ රිසර්ව් බැංකේ මධ්‍යම බැංකුවේ මුදල් අනුපාතය කියලා කියන්නේ?
ඔව් දිලුක්ෂි, මේක ඇත්ත වශයෙන්ම හඳුන්වන්නේ කෑෂ් රේට්, එහෙම නැත්නම් මුදල් අනුපාතය කියලා. ඉතින් අපේ අසන්නන්ට අපි මුදල් අනුපාතය කියන්නේ මොකක්ද කියන එක ගැන පොඩි හැඳින්වීමක් කළොත් එහෙම දිලුක්ෂ, ඔබ දන්නවා ඔබත් මමත් මේ ඕස්ට්‍රේලියානුවනුත් හැමෝම බැංකුවලින් ණය ගන්නවා. අපි නිවාස ණය ගන්නවා, ඒ වගේම වාහන මිලදී ගැනීමට සහ වෙනත් පෞද්ගලික හේතුන් සඳහා අපි ණය ගන්නවා. ඒ වගේම බැංකුවල අපි අපේ තැන්පතු කරනවා, අපේ මුදල් තැන්පත් කරනවා. අපි ණය ගන්න ආකාරයටම, අපි මුදල් තැන්පත් කරන ආකාරයටම බැංකු සහ මුල්‍ය ආයතන මුදල් වෙළඳපොලෙන්, එහෙම නැත්නම් මනි මාකට් කියලා කියනවා, මේ මුදල් වෙළඳපොලේදී එකිනෙක ආයතන අතර ණය ගැනීමේ සහ ණය දීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මෙන්න මේ ණය ගැනීමේ සහ ණය දීමේ ක්‍රියාවලියේදී අය කරන අනුපාතය තමයි කෑෂ් රේට්, එහෙම නැත්නම් මුදල් අනුපාතය කියලා අපි හඳුන්වන්නේ. ඉතින් කෑෂ් රේට් කියලා කියන්නේ මේ ආයතන අතරේ ණය ලබා ගැනීමේදී සහ ණය දීමේදී අය කරනු ලබන අනුපාතය.
හොඳයි රංජිත් මහතා, අපි එහෙමනම් ඊළඟට අවධානය යොමු කරමු මේ රිසර්ව් බැංකේ, එහෙමත් නැත්නම් මධ්‍යම බැංකුවේ මේ මුදල් අනුපාතය 1.75 මට්ටමේ පවත්වාගෙන යාම ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය සම්බරව පවත්වාගෙන යාමට කොයි ආකාරයෙන් බලපානවද කියලා?
දිලුක්ෂි, ඕනෑම ආර්ථිකයක ආර්ථික ඉලක්ක කීපයක් තියෙනවා. ඔස්ට්‍රේලියානු ආර්ථිකයටත් ඒ ඉලක්ක ඒ ආකාරයටම තියෙනවා. එකක් තමයි රටේ නිෂ්පාදිතය ඉහළ නැංවීම තුළින් ආර්ථික වර්ධනය ළඟා කර ගැනීම. දෙවැනි එක තමයි රැකිරක්ෂා අවස්ථා බහුල කිරීම. ඊළඟට රටේ භාණ්ඩ මිල මිල පාලනය කිරීම, නැත්නම් ඉන්ෆ්ලේෂන් කන්ට්‍රෝල් කියන මෙන්න මේ ආර්ථික ඉලක්ක අපිට තියෙනවා. මේ ආර්ථික ඉලක්ක ළඟා කර ගැනීමට තියෙන ප්‍රධාන උපකරණ දෙකක් තියෙනවා. එකක් තමයි අපි ගිය සතියේ යම් ආකාරයට සාකච්ඡා කරපු අයවැය ප්‍රතිපත්තිය, නැත්නම් ෆිස්කල් පොලිසි කියලා කියනවා. මේක රජයේ මගින් රජයේ අයවැය ලේඛනය හරහා ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය. දෙවැනි එක තමයි මූල්‍ය ප්‍රතිපත්තිය, නැත්නම් මොනිටරි පොලිසි කියලා කියන්නේ. මූල්‍ය ප්‍රතිපත්තියට රජයේ බලපෑමක් නැහැ, ඒක රජයේ බලපෑමකින් තොරවයි පවතින්නේ. මේක ක්‍රියාත්මක වෙන්නේ මධ්‍යම බැංකුව, එහෙම නැත්නම් රිසර්ව් බැංකුව බැංකයක හරහා. මධ්‍යම බැංකුව තුළ පවතින මූල්‍ය මණ්ඩලය හරහා තමයි මේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නේ. අපි දන්නවා ඕස්ට්‍රේලියාවේ මූල්‍ය මණ්ඩලය වසරකට 11 වතාවක් හම්බ වෙනවා. සෑම මාසකම දෙවෙනි අඟහරුවාදා මේ මූල්‍ය මණ්ඩලය රැස් වෙලා රටේ තියෙන ආර්ථික ප්‍රවණතා, රටේ තියෙන ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට අරගෙන අර මං කලින් සඳහන් කරපු මුදල් අනුපාතය නැත්නම් කෑෂ් රේට් එක වෙනස් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරනවා. ඒ මුදල් අනුපාතය අඩු කිරීමට හෝ වැඩි කිරීමේ යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්නවා. මේක 2008 අවුරුද්දේ ඉඳන්ම මුදල් අනුපාතය පල්ලෙහා බහින ප්‍රවණතාවයක් තමයි තියෙන්නේ. එතකොට බැංකු විසින් අපිට පාරිභෝගිකයින්ට ණය ලබා දෙන්න ඔවුන් ගන්න ණයවලට වියදම් කරන ප්‍රමාණය තමයි කෑෂ් රේට්. ඉතින් ඒ නිසා තමයි මේ මුදල් අනුපාතේ නැත්නම් කෑෂ් රේට් එකේ අඩු වැඩි වීමක් වුණාම බැංකු විසින් අර වෙළඳපොළ පොලි අනුපාතය අඩු වැඩි කරලා ඔවුන්ගේ වියදම් ආවරණය කර ගැනීමක් සිද්ධ වෙනවා.
රංජිත් මහතා, ඒකෙන් තව ටිකක් මම මේක පැහැදිලි කරගත්තතින් දැන් අපිට පුරුදු ඔය බැංකු තියෙනවනේ නැබ් එක, ANZ එක, කොමන්වෙල්ත් බැංකෝ, මේ ඕනෑම බැංකුවක් මධ්‍යම බැංකුවෙන් ණය ලබා ගන්නවනේ. මේ ණය තමයි අපිටත් ණය විදිහට දෙන්නේ. එතකොට ඒ ණය ලබා ගනිද්දි තමයි මේ අපිට සමීප බැංකු මධ්‍යම බැංකුවට මේ 1.75ක පොලියක් ගෙවන්නේ. ඒකද මේකේ අර්ථය?
හරියට හරි. ඔව්, මධ්‍යම බැංකුව සහ දෙලොක්ෂි මේ මුදල් වෙළඳපොළ කියන එක ඇතුලේ මධ්‍ය බැංකුවත් ඒ වගේම අනිකුත් සියලු මුල්‍ය ආයතනත් එකම වෙළඳපළක් විදිහට කටයුතු කරන්නේ. එතනදී ඒ එකිනෙක ණය ලබා ගැනීමේදී, ණය දීමේදී තමයි මේ ඔබ සඳහන් කළ විදිහට මේ කෑෂ් රේට් යම නැත්නම් දැනට පවතින 1.75 අනුපාතය වළංගු වෙන්නේ. ඉතින් ඒ අනුපාතයේ වෙනස් වීම ඊළඟට වෙළඳපොළ පොලි අනුපාතයේ වෙනස් වීමට බලපානවා. දැන් මේ දෙකේ වෙනස පෙන්නුම් කරන්න උදාහරණයක් විදිහට ගත්තොත්, දැන් අද පවතින ස්ටෑන්ඩර්ඩ් වේරියබල් හෝම් ලෝන් ඉන්ටරෙස්ට් රේට් එක සාමාන්‍යයෙන් 4.5% වගේ තමයි අපි මේ කතා කරන ප්‍රධාන බැංකු හතරේ තියෙන්නේ. ඒතකොට ඔබට පේනවා ඇති කෑෂ් රේට් එක 1.75, නමුත් හෝම් ලෝන් වේරියබල් රේට් එක 4.5% වෙනවා. ඉතින් ඒ දෙක අතර පොඩි වෙනසක් තියෙනවා. නමුත් ඒ දෙක ක්‍රියාත්මක වෙන්නේ එක ආකාරයක දිශානතියකට. කෑෂ් රේට් එක වැඩි වුණොත් පොලි අනුපාතය වැඩි වෙනවා, කෑෂ් රේට් එක අඩු වුණොත් එහෙම පොලි අනුපාතය අඩු වෙනවා. ඒ විදිහට.
රංජිත් මහතා, මම මේ අපි එදිනෙදා ජන සමාජයේ ඇහෙන වචන වලින් මේ ප්‍රශ්නේ මම ඔබෙන් निराකරණය කරගන්න කැමතියි. දැන් අතරම ඔබ දිගින් දිගටම පැහැදිලි කළේ මේ මධ්‍යම බැංකුවේ මුදල් අනුපාතය කියලා. නමුත් අපිට එදිනෙදා කතාබහේ තැහෙන්නේ මේ රිසර්ව් බැංකේ ඉන්ට්‍රස්ට් රේට් එක අඩු කළා කියලා. එතකොට අපි ඒක අපේ අර්ථයෙන් ගත්තොත්ින්ම අපිට ඇහෙන්නේ ඒක මේ පොලි අනුපාතය කියලා. එතකොට මේ මුදල් අනුපාතය සහ පොලි අනුපාතය කියලා මේක විග්‍රහ කිරීම අතර යම් කිසි වෙනසක් තියෙනවද?
නෑ, ඒක සාමාන්‍ය පාරිභෝගිකයින්ට ඒකේ වෙනසක් ඇති වෙන්නේ නෑ දිලෘක්ෂි. මොකද මුදල් අනුපාතය කියන එක අපිට බලපාන අනුපාතයක් නොවන නිසා. ඒක බලපාන්නේ මම අර කලින් සඳහන් කර ආකාරයට බැංකු සහ මූල්‍ය ආයතන අතර ගනුදෙනු වලදී පමණයි. හැබැයි ඒ අනුපාතයේ වෙනස් වීම වෙළඳපොළේ තියෙන සෑම පොලි අනුපාතයකටම අවසාන වශයෙන් බලපාන. ඒ නිසා තමයි මධ්‍යම බැංකුව විසින් මුදල් අනුපාතය වෙනස් කරන හැම අවස්ථාවකදීම වෙළඳපොළේ පොලි අනුපාතයේ වෙනස්කම් ඇති වෙන්නේ.
හොඳයි, දැන් එහෙමනම් මේ මම ඇත්තටම දැනගන්න කැමතියි, දැන් මේ මූල්‍යමය පැත්තෙන් මේ ආකාරයෙන් මේ කරුණු විග්‍රහ වුණාට ඇත්තටම මේක අපේ සාමාන්‍ය ජන ජීවිතයට අපි සමීප කරගත්තොතින් මධ්‍යම බැංකුවේ මුදල් අනුපාතය කොහොමද සාමාන්‍ය ජන ජීවිතයට සම්බන්ධ වෙන්නේ කියලා අපි දැනගන්න. අපේ ජීවිතයේ මොනමන පැතිවලටද මේ තත්ත්වය බලපාන්නේ?
දැන් මෙහිම පොලි අනුපාතය අඩුවීමක් සිද්ධ වුණොත් එහෙම ඒක ප්‍රායෝගිකව අපිට දැනෙන අවස්ථා කීපයක් අපිට සඳහන් කරන්න පුළුවන්. පළවෙනි අවස්ථාව විදිහට ගන්න පුළුවන් අපි හැමෝටම තියෙන අපේ නිවාස ණය, මෝගේජ් එකේ ඇතිවන්නා වූ වෙනස. දළ වශයෙන් මට සඳහන් කරන්න පුළුවන් දෙලොක්ෂි ඕස්ට්‍රේලියානු ඩොලර් 300,000 අවුරුදු 25කට ණයක් විදිහට ලබාගෙන තියෙන පුද්ගලයෙකුට මේ මං සඳහන් කරන පොලි අනුපාතය අඩුවීමෙන් මාසිකව ඩොලර් 45,000 අතර ප්‍රමාණයකින් ඔවුන්ගේ නිවාස ණය වාර්ෂිකය අඩු වෙන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍යයෙන් ඇඟට දැනෙන වෙනසක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම පොලි අනුපාතය අඩු වුණොත් එහෙම දිලෘක්ෂි ඕස්ට්‍රේලියානු ඩොලරේ වටිනාකම පහළ බහිනවා. දැන් අපි දන්නවා පහුගිය වසර කිහිපයකම ඒක අපි අත්දැක්කා, ඕස්ට්‍රේලියානු ඩොලරේ සාපේක්ෂව පහත බැසීමක් සිද්ධ වෙනවා. මේක අපිට බලපාන ආකාර ගණනාවක් තියෙනවා. ඒ ආකාර අතරින් සරලව මම සඳහන් කරන්න කැමති එකක් තමයි ඕස්ට්‍රේලියානුවන් විදේශ සංචාරයන්හි නිරත වෙනවා නම් එතනදී අපිට මේකෙන් අවාසි සහගත තත්ත්වයක් ඇති වෙනවා. මොකද ඩොලරය පල්ලෙහා බැස්සොත් එහෙම අපිට පිටරට ගිහිල්ලා වියදම් කරන්න තියෙන මුදල්වල වටිනාකම අඩු වෙන නිසා. දැන් උදාහරණයක් ඉදිරිය ගත්තොත් එහෙම අපි දන්නවා පහුගිය වසර කිහිපයක ඕස්ට්‍රේලියානු ඩොලරයක් රුපියල් 120ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තිබුණා. දැන් අද ඒ ප්‍රමාණය රුපියල් 106ක් 8ක් වගේ අතර ප්‍රමාණයක තමයි පවතින්නේ. ඉතින් ඒ නිසා ඩොලරයේ අගේ පහත බැසීමේ අවාසිත් සහ වාසිත් තියෙනවා. ඒ වගේම තවත් එකක් තමයි ආනයනිත බාණ්ඩ. දැන් පිටරටින් අපි ගෙන්නල පරිභෝජනය කරන බාණ්ඩ දේශීය වෙළඳපොලේ මිල ඉහළ යන්න මේක හේතු වෙන්න පුළුවන්. දැන් ඒ නිසා තමයි දෙල් දොක්ෂි ඔබ දකින්නේ පෙට්‍රල් මිල. අපි දන්නවා ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල අද තියෙන්නේ ඓතිහාසිකව ඉතාම අඩු මට්ටමක. නමුත් ඒ මිල අඩු මට්ටම සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයාට නොලැබෙන්නේ ඕස්ට්‍රේලියානු ඩොලරය සීග්‍ර ලෙස පල්ලෙහා ගියපු නිසා. පහුගිය අවුරුදු කීපය තුළ මේක දළ වශයෙන් 30%ක් විතර අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒකත් පාරිභෝගිකයින්ට දැනෙන එක අවස්ථාවක්. ඊළඟ අවස්ථාව තමයි විශ්‍රාමික පවුල් බොහෝ විට තමන් ඉතිරි කරපු මුදල් බැංකු තැන්පත් කරලා ඒ ලැබෙන පොලි ආදායමේ ජීවත් වෙන පවුල් ඉන්නවා. ඉතින් පොලි අනුපාතය අඩු වීමේ තත්ත්වයක් ඇති වුණොත් එහෙම එතනදී සිද්ධ වෙන්නේ ඒ අයගේ ආදායම් සැලකිය යුතු ප්‍රමාණයකින් පල්ලෙහා බැසීම. සා අවසාන වශයෙන් මම සඳහන් කරන්න කැමති දෙලොක්ෂි මේ කොටස් වෙළඳපොලේ ඇතිවිය හැකි වෙනස්කම්. ඒ තමයි පොලි අනුපාතය අඩු වීමේදී කොටස් වෙළඳපොල මිල ගණන් ඉහළ යාමේ ප්‍රවණතාවය. සහ ඒ වගේම ඔබ කොටස් වෙළඳපොලේ ආයෝජනය කළ තියෙනවා නම් ඒ හරහා ඔබට ලැබිය හැකි ප්‍රතිලාභ ඉහළ යාමේ හැකියාවක් තියෙනවා. ඒක සිද්ධ වෙන්නේ අඩු පොලි අනුපාත තත්ත්වයක් තුළ ආයෝජන වැඩිවීමත් එක්ක සමාගම්ම ලාභයේ වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා ලාභය වැඩි වෙනකොට කොටස් වෙළඳපොලේ මිල ගණන් වැඩි වෙලා කොටස් වල ආයෝජනය කරලා තියෙන අයට ඒ වයින් ලැබෙන ප්‍රතිලාභ වැඩි වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි මේ බලපෑම අපිට විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ.
හොඳයි, එහෙනම් දැන් අපි අවසාන වශයෙන් අවධානයට ලක් කරමු. ගිය සතියේදී අපි කතා බහ කරපු කාරණාව කොහොමද මේ මධ්‍යම බැංකුවේ මුදල් අනුපාතයත් එක්ක පෑහෙන්නේ කියලා. අපි ගිය සතියේදී කතා බහ කළා ඕස්ට්‍රේලියාවේ මේ ට්‍රිපල් ඒ ණය දර්ශකයේ පිළිබඳව. දැන් එතකොට යම් කිසිවක කතා බහක් ඇති වෙමින් තිබුණා මේ ට්‍රිපල් ඒ ණය දර්ශකය පල්ලෙහාට වැටුනින් ඕස්ට්‍රේලියාවට මොකද වෙන්නේ කියලා. අපි දැන් රංජිත් මහතා මෙහිදී අවධානයට ලක් කරමු මේ ට්‍රිපල් ඒ ණය දර්ශකයේ සහ ඕස්ට්‍රේලියානු මේ මධ්‍යම බැංකුවේ මුදල් අනුපාතය අතර යම් කිසි වූ සම්බන්ධයක් තියෙනවද? යම් කිසි ආකාරයකින් ඔය කතා බහ වෙන ආකාරයට මේ ට්‍රිපල් ඒ ණය දර්ශකයේ තත්වයෙන් පහත හෙළුවොතින් මේ ආකාරයට රිසර්ව් බැංක් එකේ මධ්‍යම බැංකුවේ මුදල් අනුපාතයට මොකද වෙන්නේ කියලා.
හොඳයි, අපි ඉස්සෙල්ලම දිලුක්ෂි බලමු ණය ශ්‍රේණිගත කිරීමේ පහත වැටීමක් සිද්ධ වුණොත් එහෙම ඇතිවිය හැකි ආර්ථික ප්‍රතිවිපාක. ඉතාම කෙටියෙන් කාරණා දෙකක් සඳහන් කරන්න පුළුවන්. එකක් තමයි ඕස්ට්‍රේලියානු මධ්‍යම රාජ්‍ය විසින් ණය ගැනීමේදී ඉදිරිපත් කරන මම අර ගිය සතියේ සඳහන් කරපු භාණ්ඩාගාර බිල්පත්, ඒ හරහා තමයි මේ මධ්‍යම රාජ්‍ය ණය ගන්නේ. මේ ට්‍රිපල් ඒ ශ්‍රේණිගත කිරීම පල්ලෙහා වැටුනොත් එහෙම ඒ ණය ලබා ගැනීමට ඉදිරිපත් කරන බිල්පත්වල වටිනාකම් පල්ලෙහා බහිමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒක එක. දෙවෙනි එක තමයි එහෙම සිද්ධ වුණොත් එහෙම ඒකේ සිදුවෙන අනිත් ප්‍රතිවිපාකය තමයි ණය ගැනීම සඳහා යන වියදම ඉහළ යාම. වෙනත් විදිහක කිව්වොත් එහෙම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට ඉදිරියේදී ණය ගැනීමේදී වැඩි පොලියකට ණය ගැනීමට තියෙන ඉඩකඩ වැඩි වෙනවා මේ නිසා. මෙන්න මේ ප්‍රධාන වෙනස්කම් දෙක තමයි බොහෝ විට මාධ්‍ය වලින් අපිට දකින්නට ලැබුණේ. නමුත් න්‍යායාත්මක තත්ත්වයේ එසේ වුණත් දෙලුක්ෂි ප්‍රායෝගිකව ඒ විදිහටම සිදු නොවෙන්න තියෙන ඉඩකඩ බොහෝ වැඩි. ඒකට හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි අපි දන්න විදිහට ඕස්ට්‍රේලියානු රජය ලබාගෙන තියෙන සියලුම ණය අරගෙන තියෙන්නේ ඕස්ට්‍රේලියානු ඩොලර් හරහා. ඒ සියලුම ණයවල සම්පූර්ණ පාලනය මධ්‍යම රජය සතුව පවතිනවා. ඒ නිසා ඕනෑම අවස්ථාවක මධ්‍යම රජයට අර ලබාගෙන තියෙන සියලු ණය ගෙවන්න අවශ්‍ය නම් මුදල් නෝට්ටු මුද්‍රණය කළා ඒ කාරණය කරන්නට පුළුවන්. නමුත් මේකෙදි සිද්ධ වෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ තමයි ඕස්ට්‍රේලියානු මධ්‍යම රාජ්‍ය හා සම්බන්ධ ආයතන සහ ප්‍රාන්ත රාජ්‍යයන්, විශේෂයෙන්ම ප්‍රධාන බැංකු හතර. ප්‍රධාන බැංකු හතරේ ඔබ දන්නවා ඇති තිබෙන ණය ශ්‍රේණිගත කිරීම ඩබල් ඒ ද්විත්ව ඒ තත්ත්වයේ පවතින්නේ. එතකොට ඕස්ට්‍රේලියානු රජයේ තියෙන ට්‍රිපල් ඒ තත්ත්වය අඩු වුණොත් එහෙම මේ බැංකුවල පවතින ණය ශ්‍රේණිගත කිරීම වලට ඒක අයහපත් විදියට බලපාන්න පුළුවන්. ප්‍රාන්ත රාජ්‍යයන්හි ණය ශ්‍රේණිගත කිරීමට ඒක අයහපත් විදියට බලපාන්න පුළුවන්. දැන් එහෙම සිද්ධ වුණොත් මොකද වෙන්නේ? අපේ බැංකු විදේශ වෙළඳපොලෙන් ණය ලබා ගැනීමේදී ගෙවන්න සිද්ධ වෙන පොලි අනුපාතය ඉහළ යන්න පුළුවන්. දැන් එහෙම පොලි අනුපාතය ඉහළ ගියොත් ඒ වැඩි වෙන පොලිය පාරිභෝගිකයන්ට මාරු කිරීමට බැංකු පසුබට වෙන්නේ නැහැ. ඉතින් එහෙම වුණොත් වෙන්නේ අපි ලබාගෙන තියෙන ණය සඳහා ගෙවිය යුතු පොලිය ණය වාරික සඳහා ගෙවන පොලිය වැඩිපුර ගෙවන්න සිද්ධ වෙනවා. නමුත් මම කලින් සාකච්ඡා කළ විදිහට අද පවතින මේ ආර්ථික වාතාවරණයත් එක්ක මෙතනදී මධ්‍යම බැංකුව ඒ කාරණේදී මැදිහත් වෙන්න පුළුවන්. දැන් ඕස්ට්‍රේලියානු ආර්ථිකය සහ ලෝක ආර්ථිකයේ හැසිරෙන ආකාරය බැලුවා අපිට පේනවා කිසිසේත් ඉදිරියේදී මේ නුදුරු අනාගතයේදී පොලි අනුපාතය ඉහළ යෑමක් සිද්ධ වෙන්න පුළුවන් කමක් නැහැ. බොහෝ විට සිද්ධ වෙන්න පුළුවන් දේ තමයි පොලි අනුපාතය පල්ලෙහා බැහැීමට තියෙන ඉඩකඩේ නිසා වෙළඳපොලේ පොලි අනුපාතය පහළ යෑමේ ප්‍රවණතාවයක් තියෙනවා. එක්කම අවසාන වශයෙන් සඳහන් කරන්න කැමති දිලෘක්ෂි මීට පෙර අවස්ථා දෙකකදී එක්සත් ජනපදයේ ජපානයේ මේ වගේම ණය ශ්‍රේණිගත කිරීම පහළ බැසීමක් සිද්ධ වුණා. ඒ අවස්ථා දෙකේදීම අපිට දකින්න තියෙනවා වෙළඳපොළ පොලි අනුපාතයන් පහළ බැසපු අවස්ථාව නිසා ඉදිරියේදී සිද්ධ වෙන්න පුළුවන් දේ තමයි වෙළඳපොළ පොලි අනුපාතයන් පහළ බැහැීමට තියෙන ඉඩකඩ වැඩි වීම.
හොඳයි, එහෙමනම් මේ අපිට ඇහෙන කතන්දරවල ආර්ථිකමය පැත්තෙන් තියෙන වටිනාකම සහ වැදගත්කම මොකක්ද කියන කාරණාව පිළිබඳව ඔබට අවබෝධයක් ලැබෙන්නට ඇති. ඡන්දයටත් කලින් ඉඳන්ම අපිට අහන්නට ලැබුණා මධ්‍යම බැංකුවේ මුදල් අනුපාතය 1.75 දක්වා අඩු කිරීම සම්බන්ධ විවිධ සාකච්ඡා. ඊට පස්සේ ට්‍රිපල් ඒ ණය තත්ත්වය පිළිබඳව ණය දර්ශකය පිළිබඳව අපිට කතාබහ ඇහුණා. අපි ගිය සතියේ පිළිබඳව පුළුල්ව කතාබහ කළා. දැන් අද අපි අවධානයට ලක් කළේ මේ ට්‍රිපල් ඒ ණය දර්ශකය පවත්වාගෙන යාමත් රිසර්ව් බැංකේ මධ්‍යම බැංකුවේ මුදල් අනුපාතය 1.75 දක්වා අඩුවීමත් කොහොමද අපේ ආර්ථිකයට බලපාන්නේ, මහජනතාවට බලපාන්නේ කියන කාරණාව සම්බන්ධව. එහෙමනම් අපි ස්තුතිවන්ත වෙනවා මෙල්බර්න් හි වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර හා මූල කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රංජිත් හිලනායක මහතාට මේ කරුණු කාරණා සවිස්තරාත්මකව කතාබහ කිරීමට SBS සිංහල ගුවන් විදුලිය සමග සම්බන්ධ වීම පිළිබඳව. ඔබට ආයුබෝවන් රංජිත් මහතා, අපි අලි දවසක හමු වෙමු.